ඉතින් ධර්ම සාකච්ඡාවේ කුල තියෙන පිළිවෙලට තමයි මේ ප්‍රශ්න ටිකට උත්තර දීලා අපි බලමු තව වෙලාවේ තව ප්‍රශ්න. ශ්‍රද්ධාවෙන් යට වැදගත්කම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීමට වැඩි දියුණු කර ගැනීමට සහ නොවිනස්ව පවත්වා ගෙන යාමට කුමක් කළ යුතුද කරුණාවෙන් පැහැදිලි කරන්න. ශ්‍රද්ධාව කියන එක හරියට අලියාගේ හොඬ වැල වගේ. අලියා හොඬ වැලෙන් තමයි බොහෝ දේ කරන්නේ. ඒ වගේ ශාසනයේ යම් කිසි දෙයක් ලබා ගන්න ඕන නම් අලියට හොඬ වැල වගේ ශ්‍රද්ධාව බොහෝම වැදගත්. ඉතින් ශ්‍රද්ධාව අඩු වෙනවා වැඩි වෙනවා ඒක තමන් කරගන්න දේ. අපි කියනවා අරයා මගේ හිත රිදෙවයි කියලා. එහෙම හිත රිදවන්න බෑ. යම් කිසි දෙයක් දැකලා තමනුයි හිත රිදවගන්නේ. යම් කිසි කෙනෙක් කියන දෙයක් අහලා තමනුයි හිත රිදවගන්නේ. නැතුව ඒකේන අපේ හිත රිදෙව්ව කියන එක නෙමෙයි ඇත්ත. ඉතකේ අරයා මගේ ශ්‍රද්ධාව නැති කරා. එහෙම නෑ. තමනුයි ශ්‍රද්ධාව නැති කරගන්නේ. ඒ නිසා තමන් තුළ තියෙන දියක් තමන්ම නැති කරගන්නවා තමන්ම ඇති කරගන්නවා කියන අවබෝධය ඇති කරගත්තොත් ශ්‍රද්ධාව නැති වෙන එක නැති කර ශ්‍රද්ධාව අඩු වෙන එක නැති කරන ශ්‍රද්ධාව වැඩි කරගන්න පුළුවන්. අනුන්ගේ පරිප්පු ගෙනලා තමන්ගේ ගෑස් කුකර් එකේ දැම ඉවොත් මොකද වෙන්නේ? පරිප්පු අනුන්ගේ තමන්ගේ ගෑස් බිල යන්නේ. ඒ වගේ පන්සලට ඇවිදිලා තමන් ඉන්නේ තමන්ගේ දුක් නැති කර ගන්න නම් වෙන වෙන දේවල් දිහා බලලා අපරාජයට තියෙන දුක් ටිකට අමරතව තව දුක් ටිකක් එකතු කර ගන්නවා නම් ශ්‍රද්ධාව නැති වෙලා යනවා. එනිසා මේ පන්සලට ඇවිදලා තමන් කවුද කියන පුජ්‍යලයා තමන් ගැන වැඩිපුර ටිකක් ගේදුර අමතක කරලා තමන් කියන පුජ්‍යලයා ගැන වැඩිපුර හිතන්න කාලේ ගැන්ද තමයි පන්සලට එන්නේ. නමුත් ඒක වෙන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්න සියල්ල. ඉතින් මම දන්න සමහර වුණා පන්සලට ගියාම කුස්සිය මොකක් හරි වැඩක් තිබුණොත් ඒ කුස්සිය වැඩේ කරනවා. එහෙම නැති වුණොත් පොතක් හොයාගෙන කියවනවා. ඒතර කවුරුවත් ඉන්නේ මේ එක එක නගෙන අඩුපාඩු කියන්නයි ඒව කතා කරන්න ඉන්නේ. තමන්ගේ අතේ තමයි ඒක තියෙන්නේ. මන් දන්න ඉංගලන්ති පන්සලක දෙන හොඳට දන්න ඕන කෙනෙක් ඉන්නවා. ඒ නෝනා තමයි. ආවොත් පන්සලේ තියෙන මොකක් හරි තියලා වැඩක් කරනවා. ඊට පස්සේ පොත් පැත්තකට වෙලා පොතක් කියවනවා. අර සියලුම දේවල් වල නිදස තමයි ශ්‍රද්ධාව දියුණු වෙනවා. මේක තමයි මේකට දිය හැකි ඒක ධම් බුද්ධි අවිච්ඡප්පසාදීන බුදු ගුණ හොඳ හැටි දැනගෙන එහෙම බුදුහාමුදුරුවෝ ගැන ඇති කරගන්න ප්‍රසාදී තමයි ශ්‍රද්ධාව. ඒක නුවණින් පාලනය විය යුතු දෙයක්. ශ්‍රද්ධාව කියන එක නුවණත් එක්ක යා යුතු දෙයක්. නුවණ නැතිව ශ්‍රද්ධාව ගියොත් ඉතින් කොහෙන් කෙලවර වෙනවද දන්නේ. ඒක නෙවෙයි සමහර මනවලට කියන්නේ බුදුහාමුදුරුවෝ අත උඩ ඉටිපන්දම පත්තු කරනවා කියලා. ඒතර ශ්‍රද්ධාව තියෙනට ප්‍රඥාව නැහැ. ඒ නිසා ප්‍රඥාවෙන් පාලනය වෙන වීර්යෙන් පාලනය වෙන ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙනවා. ඒතර තුනුවන්ගේ ಗುಣ හොඳ හැටි දැනගෙන දැන් ඒක අපි මේ ලෝකෙ පිළිගත්ත භාෂාවෙන් කිව්වොත් faith based on reason, right understanding and true knowledge. අන්න එහෙම විශ්වාසයක් තමයි ශ්‍රද්ධාවට උපත based on reason, right understanding and true knowledge. Oh, faith based on reason, right understanding and true knowledge. අන්න එහෙම ශ්‍රද්ධාව තමයි හරි ශ්‍රද්ධාව. නැත්තම් අන්ධ විශ්වාසයට අහු වෙනවා. කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා කියනවාද නැද්ද කියන එකත් හොයාගන්න පුළුවන්. දස්සන කාමෝ සීලවතං සිල්වත්තයි දකින්න පුදුම ආසාවක් තියෙනවා. සද්ධම්මං සෝත මිච්ඡති බණහඬ කැමති විනේය මච්ඡේර මනං තමන්ගේ මසුරුකම ලෝභකම දුරු කර ගන්න කැමති. දැන් ශ්‍රද්ධාව තිබුණට ප්‍රඥාවෙන් පාලනේ බින්ද උන කෙනේ දැන් මසුරුකමයි අර පරිස්සමයි අපි හරියට තේරුම් ගන්න ඕන. මසුරුකම කියන්නේ දෙන්න පුළුවන්කම තියෙද්දි තියාගෙන දිය යුතු තැනට දෙන්නේ නැහැ. ඒක තමයි ලෝභකම මසුරුකම. දෙන්න පුළුවන්කම තියෙද්දි දෙන්නේ නැහැ. ඒතර තමයි ලෝභය. නමුත් අර පරිස්සම කියන්නේ අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයෙන් සුදුසු නම් පමණක් දීම. දැන් දරුවන්ට ආදරේ කියන එක දෙමව්පියෝ සැබෑ ආදරේ කියන්නේ ඉල්ලන හැම දෙයක්ම දීම නෙවෙයි. දරුවාට සුදුසු අවශ්‍ය දේ පමණක් දීම. ඒ සැබෑ ආදරේ දරුවන්ට ඒකයි සැබෑ ආදරේ. ඉල්ලන හැම දෙයක්ම දීම නෙවෙයි. ඒ වගේ ශ්‍රද්ධාවත් අර විදිහට මසුරුකම අර පරිස්සම දෙකම ලෝභ ඒවා තේරුම් අරගෙන පාවිච්චි කරොත් ශ්‍රද්ධාව හරි ශ්‍රද්ධාව තියෙනවා. නමුත් සෝවාන් වෙනකම්ම ශ්‍රද්ධාව එහාට මෙහාට වෙන්න පුළුවන්. නමුත් නුවණ තියෙන ප්‍රත්‍යඥ කෙනෙක් ශ්‍රද්ධාව තමන් නැති කරගන්නේ අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා එහෙම කියන්නේ නැතුව තමන්ගේ ශ්‍රද්ධාව තමන් ළඟ තියාගන්නවා. දැන් ආ සමහර අය කියනවා ඔය හාමුදුරුවෝ ඉන්න පන්සලට අපි යන්නේ නැහැ. අපරාධිනේ තමන් හාමුදුරුවන්ට අකමැතිනම් තමන්ට ඇවිදිලා බුදුගේ බුදුන් වැඳලා බණ භාවනා කරලා යන්න නිදහසක් නැහැනේ. නිදහසක් තියෙනවනේ. හාමුදුරන්ට තමයි තමන් අකමැති කියලා තමන් පන්සලට ඇවිදිලා ඉන්නවනම් ඒක තමන්ගේ එක්තරා විදි කඩුවක්. තමන්ට ඇවිදිලා හාමුදුරුවෝ දැක්කොත් ශිෂ්ට සම්පන්න ලෝකයට අනුව හාමුදුරුවොත් එක්ක වචනෙදී කතා කරලා එන් තමන් පෞ සිද්ධ කරගන්නේ නැතුව ආස්වාමීන් වහන්සේ කියලා හොඳින් කතා කරලා තමන්ගේ වැඩේ කරගෙන යන්න නිදහස තියෙනවනේ. අපි යන්නේ ඔය හාමුදුරුවෝ නිසා. එහෙම ඒවත් ශ්‍රද්ධාව අඩු කරලා කොතැනක පිදුවත් මොනිදින් නුදෙසා එසා බුදුහාමුදුරුව කොතන ඉන්න තැනක වුණත් බුදුහාමුදුරුවන් ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. නමුත් ඉතින් පන්සලක් දියුණුවයි කියන්නේ ඇයි? හාමුදුරුවෝ දියුණුවයි. හාමුදුරුවෝ දියුණුව නම් පන්සල දියුණුවයි. එතකොට හාමුදුරුවෝ පිරිහුණොත් පන්සල පිරිහෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. එනිසා හාමුදුරුවෝ දියුණු තැන් පන්සලකට තෝරගෙන එහෙම සුදුසු විදිහට ශ්‍රද්ධාව දියුණු කරගන්න පුළුවන්. මම හිතන්නේ ওই ටික පැහැදිලි තව තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක නම් දිගයි කියවන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා. ඒකට ගමන් නැහැ. දිගට හරි කියනකොට පැහැදිලි. එක ප්‍රදේශයක පන්සල් දෙකක් තිබෙනවා. තදැහැති යෝ මේ පන්සල් දෙකටම සීල් ගන්න දන් දෙන්න කටින පින්කමට පිරිතට හැම යනවා. ඒ එක පන්සලක හිමිවරු අනිත් පන්සලට ඒ සිදුවන දීට ඒ විසන හිමිවරුන්ට වැඩිය හොඳ නැහැ. සදහතියෝ අනිත් පන්සලේදී දුන් ධර්මපත්‍රිකාව මේ පන්සලේදී වෙනතදියකට පින්වනු ඇසුවොත් දුටුවොත් ඒට දොස් නගනවා. මේ බගින් එකම බුදු මග යන සදැහැතියන් බේද වෙනවා. සංඝ බේදයක්ද ක්‍රමක්‍රමයෙන් ඇති වෙනවා. මේ ක්‍රියාවට මුල් වන හිමිවරුන්ට සංඝ බේදයට නම් වන ආනන්තරිය පාප කර්මයට භාජනය වෙනවාද? දැන් මෙතන තියෙන්නේ ගිහියෝ හොඳ නෑ මේ පන්සලේ දේවල් අනිත් පන්සලට ගිහිල්ලා කියන්න. ඒ පන්සලේ දේවල් මෙහෙට ඇවිදලා කියන්නත් හොඳ නෑ. මේ පන්සලට ගිහිල්ලා අර පන්සලට බයිනකොට මේ පන්සලට ඇවිල්ලා පින් සිද්ධ කරගන්න පින්වල අඩු ටික අර පන්සලට ගිහිල්ලා බයිනකොට අර පව් ටික ගෙවි පින් ටික ගෙවිල යනවා. ඉතින් මෙහෙන් අරෙන් මෙහාට ඇවිදලා අර පන්සල ගැන කියලා තමන් ලබන පින් ටික එහා පැත්තේම ඉවරයි. ඒ නිසා කේලම් කියන්න හොඳ නැහැ. නමුත් කේලමත් හරියට තේරුම් ගන්න ඕනේ. දැන් පන්සලේ කොයි යම්ම පන්සලක වූ හාමුදුරන්ට අපහාස වෙන විදියට යම් කිසි කෙනෙක් වැඩ කරනවා ඒ කෙනා ගැන හාමුදුරුවන් දැනුවත් කරවීම කියලාවත් නෙවෙයි. පවුලේ තමන්ගේ බාල සහෝදරියව හෝ බාල සහෝදරයා පවුලට අවනම්බුවක් වෙන විදිහට පිට හැසිනනම් ඒක වැඩිමාල් සහෝදරයා වශයෙන් වැඩිමාල් සහෝදරී වශයෙන් දිමෝපියන්ට දැනීම කේලමක් වෙන්නේ නැහැ. කේලම වෙන්නේ පන්සල් දෙක මේ පන්සලේ හාමුදුරුවෝ ගැන අර හාමුදුරන්ට එපා වෙන විදිහට කියලා කියනවා. ඒ පන්සලට ඇවිදිල්ල මෙහා පන්සලට ඇවිදිල්ල මේ හාමුදුරන්ට එපා වෙන විදිහට කියනවා. එතක කේලම. හැබැයි කේලම් කියන අයට වැඩිය කේලම් අහන අය පරිස්සම් වුණොත් ප්‍රශ්නේ ඉවරයි. දැන් මෙතනින් දෙන්නේ කියමු. දෙන්නේ කැදිලා මට මොනවා හරි කියනවා. මම බලන්න ඕන කියන මිනිහා දිහා කියන කෙනා දිහා බැලුවොත් මට තේරෙයි ඇයි මෙයා මෙයා ගැන මෙහෙම කියන්නේ. ඇයි මේ පුද්දලයා ගැන මෙහෙම අකමැත්තෙන් කතා කරන්නේ? එහෙම වුණොත් තමන් කේලම් අහන පුද්දලයා කේලමෙන් දෙරෙනවා. ඒ නිසා කේලම් අහන අය පරිස්සම් වෙනවා නම් කේලම් කියන්න ආවට කේලම් කියන අය හිතාගෙන යනවා මම හොඳ ගුලියක් ඇඹරුවා. නමුත් අර පුද්දලයා ගුලිය කිල්ලේ නෑ. නමුත් අරයා හිතාගෙන ඉන්නවා ගුලිය කිල්ල කියලා. ඒ නිසා එහෙම දෙපැත්තට කියන්න හොඳ නැහැ. නමුත් මෙහෙම කිව්වොත් තමන් පන්සලට ආදරෙයි, ඒ පන්සලේ හොඳ ලස්සන වැඩපිළිවෙලක් තියෙනවා, මේ පන්සලටත් ඒ වැඩපිළිවෙලට වැඩිය තව හොඳ වැඩපිළිවෙලක් ඇති කරගෙනලා පන්සල දියුණු කරන අදහසින් ඒ පන්සලේ මෙන්න මෙහෙම හොඳ දේවල් සිද්ධ වෙනවා කියලා එක කේකමක් නෙමෙයි. ඉතින් මේ පන්සල්වල මට්ටම් තියෙනවනේ එක එක වැඩපිළිවෙළ. මේ හාමුදුරුවනේ දක්ෂතා අනුවනේ. දැන් දක්ෂතා අඩු හාමුදුරුගේ පන්සලකදී වැඩපිළිවෙළ එච්චර සාර්ථක නැත්නම් දක්ෂ හාමුදුරුගනේ පන්සලක් ගෙනින හැටි විස්තරයක් ඇවිදිලා කියලා මේ පන්සලත් ඒ මට්ටමට දියුණු කරලා හදිසි ගියොත් ඒක කේලමක් නෙමෙයි. සා කේලම් නම් කියන්න එපා. මන් දන්න පන්සල් දෙකක් තියෙනවා. දායකයෝ ඇවිදිල්ල කිව්වොත් එහෙම හාමුදුරු දෙන්න යාළු හාමුදුරු චෙක් කරලා බලනවා මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවද නැහැ. අනිත් පන්සලට ඒ වගේ මොනවා ඇවිදිල්ල කිව්වොත් හාමුදුරු දෙන්න යටින් යාළු පෙන්නගෙන ඉන්නේ නැහැ මුර්ගියේ වගේ. ඒ උනාට කිව්වට හරියන්නේ නැහැ. මොකද අර හාමුදුරු පුද්ගලිකව චෙක් කරලා බලනවා මෙහෙම කෙනෙක් කියලා මෙහෙම දෙයක් කිව්වා. එතකොට පන්සල් දෙකේ අය ගෙල්ල. ඒ නිසා කේලම් වලින් කියන අය නවත්තනට වැඩිය අපි කේලම් වලින් බේරා ඉන්න ලෑස්ති වුණාම ප්‍රශ්න ඉවරයි. ඒකයි මේ ප්‍රශ්නෙට කියන්න තියෙන තව කියනවනම් අහන්න පුළුවන්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්ධ පරාමාස නැති කිරීමෙන් සෝවාන් ඵලයට පත් වූ කෙනෙකු අතින් අනිත් පාපයක් සිදු විය හැකිද? සතර සූත්‍රයේ ගාථාව තියෙන්නේ. ඒ ගාථාව කියවන්න ඕන මේකට. චචාවිඨානානි අබබ්බෝ කාතුම් සෝවාන් වෙච්ච පුජ්‍යලියෝ කාරණා හයක් පෞ සිද්ධ කරන්නේ නැහැ. ඒ අය සිද්ධ වෙන්නේ නැත්තම් වින පාපයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. පංචානන්තර කර්මී කරන්නේ දිවි ගියත් වෙන කිසිදු ශාස්ත්‍රවරයෙක් අදහන්නේ බුදු කෙනෙකුගේ ධර්මයේ ඒව හැර වෙන කෙනෙක් අදහන්නේ නැහැ. චාවි ඨානානි අබබ්බෝ කාතු අබබ්බ කියන්නේ විඳ බෑ. රතන සූත්‍රයේ ওই ગાතාව ගිහිල්ලා තවත් විස්තරාත්මකව හොඳට කියවලා බලන්න. එතකොට සෝවාන් පුද්දලියෙකු ගැන හොඳ පැහැදිලි කිරීමක් කරගන්න. හැබැයි මිනිස්සු තමයි සමහර හාමුදුරුවෝ සෝවාන් කරන්නේ. සමහරව රහත් කරන්නේ මිනිස්සුම තමයි. හාමුදුරුවෝ කියන්නේ නැහැ නම මිනිස්සු රහත් කරනවා. මේ සමහර අය කියනවා වෙන්න පුළුවන්. ඒක වෙන ප්‍රශ්නයක්. නමුත් සෝවාන් වෙච්ච කෙනෙක් වුණත් තමන් සාමාන්‍ය කෙනෙක් තාලෙට ඉන්නවා මිසක් එහෙම එච්චර කියන්නේ නැහැ. ඇත්තටම තමන් හංගගෙන ඉන්නේ කවුද කියලා. එහම පාප සිද්ධ වෙන්න බෑ. ලොකු පව් සිද්ධ වෙන්නේ නැහැ. පොඩියටින් පොඩියක් දුර්වලකමක් නිසා දැන් අනරවා කියන එකත් පෞසිද්ධ වෙන වැඩ. දැන් විසාකාව තමගේ මිනිබිරියක් මැරිලා ඇඬුවානේ. ඒවා ඉතින් ඒ වෙලාවට තාවකාලිකව ඇති වෙන දුක් නිසා විශේෂ ගිනියන්න එච්චර ලොකු පව නෙමෙයි. ඒ නිසා ලොකු පව සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සමහර විට පොඩි අඩුපාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ දැන දැන කරන වැරද්දක් නෙමෙයි, නොදැන මොකක් හරි අඩුපාඩුවක් සිද්ධ වෙන නිසා එම පව කරන අදහසක් පහළ වෙන්න විදිහක් නැහැ සෝවාන් කෙනෙකුට. චතුර පායේ හිච විප්පමුත්තු කවදාවත් සතර පාය උපදින් නැති වෙන කාලට ස්ථාවරත්වයක් කියනවා සුවන් පුජ්ජිලි. දසකුඩු සාදා තොරන් ඉදිකර විදිලි බබුලු එල්ලා පොදවිමත් ආලෝක කිරීමෙන් පිනක් ලැබේද? ලැබේ නම් ඒ පින ඒකි බඳු පිනක්ද? දැන් අපි මේ තියෙනවනේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙක. ওই දෙකම අවශ්‍යයි. ගහේ අරටුව තියෙන ගහ මැද්දි. නමුත් අරටුව ආරක්ෂාව ඉන්න පොත්ත අත්ත රිකිලි පොඩි දලු පවා අවශ්‍යයි. ඒ නිසා ආමිස පූජාව අවශ්‍යයි. ප්‍රතිපත්ති කියන්නේ තමන්ගේ අභ්‍යන්තරික තියෙන දියක්. නමුත් බාහිර දේවල් තොරන් ඒවා තුළින් මිනිස්සුන්ට යම්කිසි සතුටක් ලැබෙනවා, පිරිසිදු සතුටක් ලැබෙනවා. ඒවයින් ප්‍රයෝජන තියෙනවා. ඒවා අත්හරින්න බෑ. ඒවයින් පින සිද්ධ වෙනවා. හැබැයි ඉතින් චේතනාව පිරිසිදු වෙන්න ඕනේ. ඒවා කරනකොට. ඒ විසක් කුඩු හදනකොට චේතනාව පිරිසිදු වෙන්න ඕනේ. තොරන් හදනකොට චේතනාව පිරිසිදු වුණා නම් එතන පිණේ කිසිම අඩුපාඩුවක් සිද්ධ වෙන්න බෑ. චේතනාව පිරිසිදු අදහසින් කරන පිරිසිදු ක්‍රියාවේදී සැබවින්ම පින හම්බ වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් තියෙනවා. මේක හදපු කෙනා නිසා කී දිනෙක වන්දනා කරලා පින් සිද්ධ කරගන්නවා. ඉබේම පින් ලැබෙනවා, ඉබේම පින් වැඩෙනවා ඒක කරපු කෙනාට. ඒක තමයි වටිනාකම. විසක් තොරණක් නම් ඉතින් ඒක ටික දවසක් තියලා ඒක මතකයේ විතරක් ගෙනියන්න පුළුවන්. නමුත් තොරණ අපිට ටික දවසයි බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම පින හම්බ වෙනවා. නමුත් සමහර පින් දැන් විසක් තොරණක් හදලා ඒ හදපු පුද්දලයා ඒ සතුට තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම ගෙනිය හැකි මතකයක් බවට පත් කරගත්තොත් ඒ පුද්දලයා බැංකුවේ හරියට පොල් සල්ලි පොලියට දැම්මාම පොලියක් හම්බ වෙනවා වගේ පින් වලට පොලිය හම්බ වෙනවා. ඒ නිසා කළපින් නැවත නැවත සීපත් කිරීම තුලින් තමන්ට පුළුවන් තමන්ගේ පුණ්‍ය ශක්තිය වඩා දියුණු කරගන්න. නමුත් මේවා කෙරෙන්න ඕනේ. නමුත් ඒ වගේ අර ප්‍රමාණයක් දැනගන්න ඕනේ. ආමිෂ පූජාව 100ට 25කට වගේ දාගෙන ප්‍රතිපත්ති පූජාව 175ක් කරගත්තොත් හොඳයි. නමුත් 175ක් ආමිෂ පූජාවට මුල් තැන දීලා 125ක් ප්‍රතිපත්ති පූජාවට ගියොත් එතනදී අපේ ගමන ටිකක් තමා වෙනවා. ඒ වගේ අතිය ගහේ අරටු ආරක්ෂා වෙන්න පොත්ත ගහේ අතුරු කිලි උපකාරී වෙනවා වගේ අපේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්න අපට ආමිෂ පූජාව බුදුන් වහන්සේ බණ රහතන් වහන්සේලා මම කියපු බණ පොත්වලට අනුව මම බණ පුහාපුවහම ඒ රහතන් වහන්සේලා අනිත් හාමුදුරුවෝ වගේ උදේ හවස මළු වැමදලා මල් පූජා කරලා ඒව කරනවා. ඒ අය ඒව කරන්න නැහැ. මම රහත් වෙලා මට ඒව කරන්න අවශ්‍ය නැහැ කියලා ඒ ඉන්නේ රහතන් වහන්සේලා. මම අහලා තියෙන බණ අනුව බුදුන් වහන්සේ තමුත් රහත් වුණත් තමා ප්‍රතග්ජන ස්වාමීන් වහන්සේ තමන්ට උපසම්පදාවෙන් වැඩිමන් නම් රහතන් වහන්සේ ඒවා නෑ කෙලින්ම ඒ වැඩිමල් හාමුදුරුවන්ට වඳිනවා. ඉතින් ඒ විදිහටයි ධර්මයේ යන්නේ. එක දවසක් එක විහාරයක නෝණ කෙනෙකුට කිව්වලු මෙයාට මේ ඩබල් ડોක්ටරේට් එකක් තියෙනවා, මෙයාට තේ එකක් හදලා ගියෙන්න කියලා. ඉතින් ඩබල් ડોක්ටරේට් එකක් තිබුණා කියලා පන්සලට ආවම Tamanta තේ එකක් හදාගන්න බැරි කමක් නැහැනේ. ඉතින් ඒ විදිහට රහත් වුණා කියලා එහෙම රහතන් වහන්සේලා ඉන්නේ. තමන්ට ඩබල් ડોක්ටරේට් එකක් තියෙනවා කියලා තේකක් හදලා දෙන්න කියන්න ඕනේ නැහැ. තමන්ට පුළුවන් විශේෂයෙන් ලංකාවේ නම් ඉතින් හරි අපේ ක්‍රමයට. නමුත් මේ රටේ ක්‍රමේදී වාරියන්නේ නැහැ. තමන්ට කැමැත්තෙන් කවුරු හරි එහෙම උපස්ථාන කරන එක වෙනම දියක්. තමන් උපස්ථාන ලබන්න මම මෙහෙමයි 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 කියලා තමන්ට එහෙම උපස්ථාන ලබන්න එහෙම කියලා තමන්ගේ ලුකුවක් තියාගන්න බෑ. ඒසා රහතන් වහන්සේලා බොහොම නියතමානීව මලුපෙත් මං හැමදිනවා ඒව කරනවා බුදුන් වඳිනවා ඒ මොකද පච්චිමා ජනතානුකම්ප මානස පසුකාලීන අයට ආදර්ශයක් වෙන්නේ එහෙම කරන්නේ. ඉතින් එහෙමනම් මේව ගැන කවර කතාවක්ද? මේ තින් ඒවක් අවශ්‍යයි. නමුත් ඒවට යොදන කාලය ප්‍රතිපත්තිය හා සමබර වුණොත් ප්‍රතිපත්ති පූජාවයි ආමිස පූජාවයි සමබර ලෙස කරනවා. දැන් අතිපණ්ඩිතයෝ කියනවා භාවනා කරන්නේ නැති අය තමයි මේ ඔය මේ ආමිස පූජා ඒවට මුන් තැන දෙතේ භාවනා කරන්න ඕනේ නැහැ කියන්නේ. නමුත් භාවනා කරන කෙනෙක් හැබැයි බුදුන් වඳිනවා. ආ ප්‍රතිපත්ති පූජාව තියෙන කෙනෙක් ආමිස පූජාව කරනවා. නමුත් ආමිස පූජාවට වාල් වෙච්ච කෙනෙක් ප්‍රතිපත්ති පූජාව ගැන බලන්නේ නැහැ. ඒකයි රහස. එනිසා ප්‍රතිපත්තියක මුල් තැන දීගෙන ආමිස පූජාවේ මේ තමන්ගේ ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න අවශ්‍ය මාර්ගයක් වශයෙන් ආමිස පූජාව පාවිච්චි කිරීම තමයි ඥානවන්ත භාවය. අපට ප්‍රාණඝාතයෙන් වැළකීමට උවමනාව තිබියදී එසේ නොකිරීමට අපට බැරි වී තිබීම හේතුව කුමක්? ඔයිකේ සාමකා සාමූහික වශයෙන් බැලුවොත් නම් ඒකට හේතුව අපි අපේ ජීවිතයට ආදරේ නම් තමුන්ගේ ජීවිතවලට ආදරේ නැහැ. තමන්ව මරන්න ආවොත් නම් ඔන්න එතකොට මතක් වෙයි. එහෙම නැතුව තමන් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන අනුන් මරන්න යන එක තමයි මෙතන වැඩි. ඉතින් තමන් මරණයට ගියන අනුත් ඒ වගේ අත්තානං උපමං කත්තා නහනෙන් යන ගතයි. තමන් උපමාවට අරගෙන අනිත් අය. නමුත් ප්‍රාණඝාත කියන්නේ බැරිතර ඉන්න ප්‍රදේශයක වාසය කිරීම පාදී. මොකද තමනුත් ඒ වට බැදීෙන්න පුළුවන් නිකරුනේ. ඒසා ප්‍රතිරූප දේශ වාසයක් තමන් දැනගන්න ඕන. තමන් ජීවිතයක් ආරක්ෂා වෙන විදිහට වැඩ පිළිලක් ඇති ආරක්ෂාව ඇති නීතිමය ආරක්ෂාව එහෙම ඇති තැන තෝරා බේරාගෙන ආශ්‍රය කරොත් තමනුත් අවටින් අය දෙගොල්ලොම ආරක්ෂා වෙනවා. වාහනේ එළවෙන කෙනා බොහොම පරිස්සමෙන් එළුවොත් වාහනයත් පරිස්සම් වෙනවා. වාහනේ යන අය අනිත් අයත් පරිස්සම් වෙනවා. ඒතර වාහනේ කෙනා අධිකලික මත්පැන් දීලා පාරක ගියොත් එහෙම වැරදි පාරක වලවල් වල තියෙනවා. වාහනෙත් අනතුරේ වාහනේ අනායත් අන්තිමේ තමනුත් අනතුරේ. ඉතින් ඒ නිසා ඒ විදිහ පරිසර වලින් ඈත් වෙලා ඒ සුහඳ අය ඉන්න පරිසරයක එහෙම වාසය කිරීම තුලින් මේ තමන්ගේ ජීවිතේ බේරගන්න පුළුවන්. අපි ධර්මයෙන් ආරක්ෂා වෙනවා කියලා හරියන්නේ නැහැ. මේ රටේ ක්‍රමෙත් නම් සිකියුරිටි කැමරා, CCTV කැමරා දාගෙන ඉන්න වෙනවා. ධම්මෝ අවිරක්කති ධම්මචාරි කියලා මාව ධර්මයෙන් ආරක්ෂා වෙනවා කියලා මේ පන්සල වුණත් මේ දැනට කියනවා එහෙම CCTV කැමරා ඒවා තියෙන්න ඕන. ඒ නිසා ධර්මයෙන්ම බෑ. සමහර කොටත් අපිට පොලිසිය ආරක්ෂාව හොයන්න වෙනවා, නීතිය ආරක්ෂාව හොයන්න වෙනවා. අපට ඊවනවත් හුළඟ කියන එක අපට නවත්තන්න බෑ. අපි හුළං නොවදින තාලෙට හුළඟින් බේරලා ඉන්නත් අපේ ආරක්ෂාව හදාගෙන අපේ ඇඟට බඩු පෙරලන් දෙනවනම් අපේ ඇඟට බඩු පෙරලින් නැති වෙන්න අපි ආරක්ෂාව හදාගෙන බඩු පෙරල නැයි පෙරලන් දෙන්න කිව්වොත් අපට කරදරයි. ඒ නිසා ඒකයි අපට ඥානවන්තව කරන්න තියෙන්නේ. සීලෙන් යුක්ත කෙනෙකුට සෝතාපන්න වීමට කළ යුත්තේ කුමක්ද? ඉතින් ඊ තත්ත්වයට යන භාවනාව තමයි. සීලෙන් එහාට යන්න වෙනවා. සීල සමාධි ප්‍රඥා එහාට යන්නම වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා සීලෙන් නැවතුණා සීලෙන් යුක්ත නම් සමාධි භාවනා වඩන්න ඕන. නමුත් පැරණි බණ කතාවක තියෙනවා එක හාමුදුරු කෙනෙකුට මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ. නමුත් සීල සම්පූර්ණයි. ඒ හාමුදුරු බැලුවා මේ සඳේ ලප තියෙනවා. නමුත් මගේ සීලේ ලප නැහැ. ඒ සතුටින් ක්ෂණිකව මාර්ගඵල අවබෝධ වෙච්ච බණ කතාවක් මොන තරම් තියෙනවා. නමුත් අද කාලේ හැටියට ටිකක් තනියම තමයි මහන්සි අරගෙන කරන්න වෙන කාලය අද තියෙන්නේ. මොකද සූර්යාලෝකයේ වදිනට නිලුම් මල් පිපෙන මගිය අපට බුදුහාමුදුරට පුළුවන් අපේ විදර්ශනා ඥානය ඇති වෙන තාලෙට අපට ධර්ම දේශනා කරලා අපිව ගොඩ දාන්නට. නමුත් අද කාලේ අපට වෙලා තියෙන්නේ ධර්මය අපි පාවිච්චි කළා තව කල්යාණ මිත්‍ය උසස් සීලෙන් ගුණෙන් වන්නේ යුතුය ආශ්‍රය කළ තමයි අපි ඒ තත්ත්වයට යන්නේ. ඒක දවසක් මේ වගේම රහතන් වහන්සේ කෙනෙක් අඳුනා ගන්න පුළුවන් කොහොමද කියලා. මම කිව්වා එක එක්කෙනා රහත්ද කියලා හොයන්න ඕනේ නැහැ. Taman රහත් වුණාම ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. මොකද මම කිව්වා මගේ ඇස් දෙක අරගෙන හිටියොත් මම දන්නවා කවුද මන් දිහා බලන්නේ කවුද මන් දිහා නොබලන්නේ. මම ඇස් දෙකම අරගෙන හිටියොත් මම දන්නේ නැහැ කවුද බලන්නේ කවුද නොබලන්නේ. ඒ වගේ මම රහත් වෙන එකයි වැදගත්. අරය රහත්ද මෙයා රහත්ද අරය සීව හොයන්න යන්න ඕනේ නැහැ කියලා. මට පහුදාම් දුරකට පණිවිඩ අසජාරු නියමිත උත්තරී නම් දුන්නා කියලා. ඒ වගේ ඉතින් මේ ඒ විදිහට යන්න වෙන්නේ.
බණ ඇසීමෙන් සිත පහදාගෙන පවණ සෝතාපන්න වීමට අවකාශ
නැහැ. ඔ පාරමී ධර්මයන් සම්පූර්ණ නම් සතර පාරමී සතර සමාධි ඒව සම්පූර්ණ වෙලා තියෙනවා. පොඩි අඩුවක් පාඩුවක් විතරක් තියෙනවා නම් ඒ ධර්මදේශනාව තුලින්ම ගොඩ එන්න පුළුවන්. නමුත් සසර විදර්ශනා සසර සමා සසර වඩක සීල සමාධි ප්‍රඥා තියෙන්න ඕන. ඒක ඇති වෙන්න එහෙම ධර්ම දේශනාවකින් සෝවාන් තත්ත්වයට යවෙන්න පුළුවන් බුදු කෙනෙක්ගෙන් හරි ධර්මඥානයක් තියෙන කෙනෙක් බණ අහලා තමන් සසර පාරමී ධර්මයන් මතු කරගෙන තමන්ට සෝවාන් වෙන්න පුළුවන්. පත්‍යපත්තානුමෝදන ලුහුණින් පැහැදිලි කර දෙන්න. පත්‍ති කියන්නේ පින් දීම. පත්‍යානුමෝදන කියන්නේ පින් අනුමෝදන් කර දීම. දැන් පුණ්‍යානුමෝදන කියන්නේ මම හොඳ වැඩක් කරලා මම ඒ සතුට වචනේ තව කෙනෙකුට කියනකොට ඒ පුද්ගලයාට සතුටක් ඇති වෙනවා. ඒක තමයි පින් අනුමෝදන් කියන්නේ. මම හොඳ ක්‍රියාවක් කළා ඒ සතුට මම තව කෙනෙකුට කියනකොට මටත් තින් වැඩෙනවා. ඒ පුද්ගලයා ඒ මගේ සතුට තුමින් තමන් සතුට වැඩි කරගත්තොත් ඒ කිනා තින් අනුමෝදන් වීමේ තිනක් තියෙනවා. ඒ නිසා පින් කිරීම පිනක්, පින් කරවීම පිනක්, පින් දීම පිනක්, පින් අනුමෝදන් කිරීම පිනක්, පින් අනුමෝදන් කරවීමක් පිනක්, පින් අනුමෝදන් වීමක් පිනක්. එතනදී තමන් කරපු හොඳ වැඩේ නිවැරදි වැඩේ ගැන තමන්ට ඇතිවෙච්ච සතුට තමන් අනිත් අය සමග බෙදා ගැනීම තමයි මේ පත්‍තිපත්තානුමෝදනා කියන එකේ අදහස. දැන් අපි කියනවා පරලොව ගියායට පින් දෙනවා කියලා. මේකේ සැබෑ අර්ථය මොකද්ද? ඒ අය අපට නොපෙනී නොපෙනී අපි මේ පින්කම කරන තැනට වෙලා ඉන්නකොට එයාට සතුටක් ඇති වෙනවා. මගේ දුව, මගේ පුතා, මගේ නිවෙන්, මගේ නෑය, මගේ මිත්‍රය මේ දේ කරනවා. එහෙම බලාගෙන ඉන්නකොට ඒ සතුටින් මැරිලා ඊට වැඩිය හොඳ තැනකට උත්පත්තියට යනවා. ඒක තමයි අපි පරලොව ගියට පින් දෙනවා කියලා ඒකේ සැබෑ අර්ථය. දැන් අපි හිතමු අපිත් එකට කෙනෙක් එක්කෙනෙක් ඉන්නවා. ඒ කෙනා සමහර විට එළියට ගිහිල්ලා කෑම වෙලාවට පොඩ්ඩක් පමා වෙලා එනවා. නමුත් අපි කෑම ටික ඒ පුජ්‍යලයා විනුවෙන් බෙදලා තිබ්බොත් ඒ පුජ්‍යලයා එනකොට ඒ පුජ්‍යලයා සතුටක් වෙන අනේ මං ගැන කල්පනා කරනවා නේද, මං ගැන බලනවා නේද කියලා. ඒ වගේ පරලොව ගිය අයට අපි තින්කම් කරනකොට අපට නොපෙනී නොපෙනී ඒ අය ඒ අවට ඉඳගෙන ඒ දිහා බලලා සතුට වීම තමයි ඇත්තටම වෙන්නේ. ඒ සතුට වැඩිකමට බැරිලා ඊට වැඩි තව හොඳ තැනකට යන්නත් පුළුවන්. ඒක තමයි පුණ්‍යානුමෝදනා කරනවා කියලා කිව්වට එතන වෙන දේ ඒකයි. නමුත් අපි ඉතින් භාෂාව පාවිච්චි කරලා අපි කියනවා පින් දෙනවා කියලා. පින් ගන්නවා කියලා කියනවා. දැන් අපි සාමාන්‍ය විදිහට කිව්වොත් BBC බ්‍රිතාන්‍ය ගුවන් විදුලි මධ්‍යස්ථානයේ එතනින් නිකුත් කරන ශබ්ද තරංග. ඒ ශබ්ද තරංග වායුවට මිශ්‍ර වුණාම සුළඟට තල්ලු වෙලා යනවා ඒ ශබ්ද තරංග. එතකොට තව උපකරණයක් ගුවන් විදුලි උපකරණයක් හරියට ඒ නියම තරංග ගන්න පුළුවන් තාලෙට ඒක මේ මොකක්ද ඒකට කියන්නේ ටියුන් කරලා තිබුණොත් ඒකට හරියට ගන්න තිබුණොත් අර ශබ්දේ මේ යන්ත්‍රයට වෙලා ඒ වායු තරංග නැවත ශබ්ද තරංග වෙලා අපට ඇහෙනවා. අපි කියන්නේ කොහොමද ඒ ශබ්දේ එතන ඉඳන් මෙතෙන්ට එනවා කියලා. ඒක නෙමෙයි සත්‍යය. ඒ ශබ්ද තරංග වායුවට මිශ්‍ර වෙනකොට සුළඟ විසින් තල්ලු කරලා යනකොට ඒ ගුවන් විදුලි යන්ත්‍රය හරියට ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් ඒ ශබ්දේ එතෙන්ට සම්බන්ධ වෙනවා. ඒ වගේ අපි පින් දෙනකොට ඒ අයගේ සිත් සතන් සූදානම් වෙලා තියෙනවා නම් අන්න එතකොට තමයි පින් අනුමෝදන් වීමේ කියන එක සිද්ධ වෙන්නේ. නමුත් අපේ වචනවල තියෙන දෙයක් තමයි මේ පත්ති පත්තානුමෝදනා කියලා. ඉතින් යමක් පැහැදිලි කරගන්න ගියාම අපට මේ වචන පාවිච්චි කරන්න වෙනවා. නමුත් තමන් තුළ තියෙන අත්දැකීමක් සීමා සහිතයි වචනයකට දානකොට. ඒසා පරලව ගියායට පින් දෙනක හෝ අපි පින් අනුමෝදන් දෙනවා කියනක හෝ පින් දෙනවා කියන එක හෝ ඒක වචනයෙන් අපි කියන දෙයක් නිසා සැබෑ ක්‍රියාකාරීත්වය වෙන දෙයක්. ඒකයි අපි තේරුම් ගන්න අප දරුවන් සෑදීමේදී නිතරම දරුවන්ට මෛත්‍රිය කරුණාව දක්වයි. නමුත් යම් යම් අවස්ථාවේ දරුවන්ට දඬුවම් දීමට සිදුවේ. මින් අපට පවස් සිද්ධ වේද? පවස් සිද්ධ වෙන්න විදියක් නැහැ. දැන් අබේරාජ කුමාරයාට වෙන්න ඕන බුදුහාඳුරේ මේ කිව්වේ. ඇහුවා ඔබ වහන්සේ සැරපරස වචන පාවිච්චි කරනවද? අවශ්‍ය වුණොත් පාවිච්චි කරනවා. ඉනිති ඔබ වහන්සේ පරුසා වාචා වේරමණී කියලා බණ කියන්නේ. ඉතින් ඇහුවා දරුවේ මේ අනවශ්‍ය දෙයක් කටේ දාගත්තෝ. දරුවා රිදිද්දි ලේ ගලද්දි ඒදී එළියට අරන් දානව නේද? ඔව්. ඇයි? දරුවට මං ආදරේ නිසා. ඒ වගේ තමයි මමත් සමහර අයට සැරපරුසින් කියන්නේ එයාට යහපතක් වෙන්නේ. ඒ නිසා දඬුවම් දීමේදී අපේ චේතනාව ඒ දරුවා වරදෙන් මුදවා ගන්නට. ඒ නිසා තමයි දඬුවම දෙන්නේ. ඒ දඬුවම මතක තියෙන තාක්කල් අර වැරද්ද කරන්නේ නැහැ. ඒ නිසා දෙමව්පිය ගුරුවරු දෙන දඬුවම් ඒ දරුවන්ට හිතසුව පිණිස දෙන දඬුවම් ඒවට ගුරුවරයාට පව සිද්ධ වෙන්නේ නැහැ. අම්මා තාත්තට පව සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සුදුසු වෙලාවේදී සුදුසු දඬුවම වෙදෙන්න ඕනේ. නමුත් දඬුවම දීලා දරුවා හිතුවක්කාර වෙනවා නම් ඒක ඒ දඬුවම වෙන විදිහකට සුදුසු විදිහකට දෙන එකයි තියෙන්නේ. දඬුවම් නොදී ඉන්න බෑ. දඬුවම් දෙන්න වෙනවා. දඬුවම් නැති වුණාම තමයි මේ පුද්දලිය ඕන තරම් වෙන්නේ. අයි දැන් එල්ල එල්ලුම් ගතියේ. ඒ පුදුලේ තව මිනිස්සු මරනවාට ඒක ඒ මිනිහ මරුවා තව අයත් මරනවාට තමයි ඒ මිනිහා ඉල්ලුම් ගහට දාන්නේ. ඉතින් ඒක අද මනෝවිද්‍යාතකම මානසික ආධිවාසිකම් මත එහෙම වුණාට පදි කාලේ ඔයිට වැඩි දෙපිස් වද තිබිලා තියෙනවා. ඒ මිනිස්සු අනිත් අයටත් පාඩම. ඒක දිහා බලන් ඉන්න අය කවදාවත් ඒ දඬුවම ආයි කරන්නේ ඒ වැරද්ද ආයි කරන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියන් ගුරුවරුන් වැඩිහිටියන් බාලයන්ට දරුවන්ට ශිෂ්‍යයන්ට කරන ඒ වැරදි වලට සැබෑ වැරදි වලින් මුදවා ගැනීමේ චේතනාවෙන් කරන දේවල් දඬුවම් නෙවෙයි. වැරදි පව් නෙවෙයි. මේකට විහිළු කතාවක් තියෙනවා. ඒකත් බොහොම රසවත් කතාවක්. දවසක් මහත්යයි නෝනායි රණ්ඩු වුණාලු. මහත්ය නීතිඥයෙක් නෝන කරපෙඩී තමන් උයාගෙන කාලා අර නෑමිලිය ගලක ගහලා ඉතින් මාත්‍යාව ගෙදර කෑම ගෙන්නේ හාල් අඩුපාඩු තියනවාද ගෙදර ඒවත් බැලුවා නෝනට අසනීපයක්ද ඒවත් බැලුවා එහෙම දෙයක්වත් නෑ කියා හොයලා බලනට නෑමිලිය කඩන ඉතින් මාත්‍යා අසිංහල කෙනෙක් නෝන සිංහල කෙනෙක් ඉතින් ගැහුවා හොඳටම ගහනකොට යාළුවෙක් ආවා යාළුවා වුණා මොකද මන් ඉතින් කියවලා ඉතින් අපේ භාෂාවේ අසිංහල කෙනෙක් කතා කරන ටිකක් ඉතින් ඉතින් ඒක මාතියා මේ නේමිලිය කඩලා කියලා ඉතින් කිව්වා. ඉතින් ඔය කඩාපු නෑමිලියට ඔච්චර ගහන්නේ ඒක ගහන්නේ කඩාපු නෑමිලියට ගේන නෑමිලිය කිව්වා. ඒ කියන්නේ ඒ නෑමිලිය කඩවනේ ඒකට දනුවම නොදුන්නොත් ඊළඟට ගේන නෑමිලියත් ඒ විදිහටම කඩනවා. ඉතින් මේ ගෑණිට ගහන්නේ කඩාපු නෑමිලියට නෙමෙයි ගේන නෑමිලියට කිව්වා. ඒ වගේ දඬුවම් දෙන්නේ ඒදී කලකට නෙවෙයි ඒදී ආය කරනවාට. ඒකයි කඩාපු නෑඹිලියට ගහලා වැඩක් නැහැ. ඉදිරියට නෑඹිලියක් දිනවොත් ඒ නෑඹිලියට කරන දේ නොකරන ඕනට දැන් මතක හිටින්න තාලයට අර දඬුවම දුන්නේ. ඒ නිසා දඬුවම් දීම ප්‍රඥාවත් එක්ක කරගෙන දඬුවම් දෙන්න ඕනේ. ඒ නිසා ඉතින් මේකත් හදපු කතාවක්. දවසක් ඔය ලංකාවේ පාතාල ලෝකේ ඉන්න ධර්මම කෙනෙක් අපායේ ඉපදුනා. යම රාජ්‍ය ළඟට ගිහින් ඉස්සලා එතනින්ද තීරණය කරන්නේ දිවි ලෝකෙට යවනවද අපායට යවනවද කියලා. ඉතින් යම රාජ්‍යරන්ට දකින්න කොට හිතුණා මේ කිනා නම් බොහොම ධර්ම කෙනෙක්. යම රාජ්‍යරන්ට යටි සිටේ පොඩි තැති ගැනීමකුත් ඇති වුණා. මේක හදපු කතාවක්. යම රාජ්‍යරෝ කිව්වලු මං ඔයාට දඬුවම් දෙන්නේ නැහැ. ඇයිසල ඇවල කොහෙද මම දීලා මාස මම කොළඹ මරදාන කිව්වලු. ඉතින් පාත්‍ර ජමරජුරෝ දැනට මියානම් පාතාල ලෝකයේ කෙනෙක් තමයි මෙයාගේ පරිසර මෙන්න කිසිම දනුවක් නැහැ මෙන්න යතුරු කැරල්ල Tamanට වුමනා තනක් තෝරගෙන ඇවිදilla කියන්නේ මං ඉවෙනම යතුරු දෙන්නා. යනකොට කුණු වලක කර වට කුණු වලේ ඉන්නේ නව සිගරට් හම්බේනවලු. බැලුවා මොන වුණත් කමක් නැහැ සිගරට් එක හම්බේනවනේ. හොඳයි කියලා එලිගොල් හා යමරජුරු ඉවලිම ගලවල දුන්නා. ගියලු බැස්සලු කුණු වලේ කර වටක් කුණු වල දෙන්න පටන් ගත්තලු සිගරට් බොනවලු දීගෙන දීගෙන ගියලු ටිකක් වෙලාවට ගැහුවලු සීනවා ඔළුවෙන් හිට ගන්න. හරිය දන්නු ඒ වගේ ඥානවන්ත ලෙස ඉවලි දඬුවම් දෙන්නේ නැතුව ප්‍රයෝගකාරී විදිහට පුද්දලට తీරුම් යන්න දනුවන් දී යුතු කමක් තියෙනවා. බුදුහාමුදුරන් දනුවන් නම් හුඟක් හිතට දීලා තිනේ ඇඟට වැඩි පීඩා නොවන ඒත් පසුකාලීන වැඩි දනුවන් කියලා එහෙම තියෙන්නේ. පොඩි ආඳුරු වැඩි කරාම අර පාත්‍රයෙන් වැඩි ගිනලා දාන්න ඉවතින් ප්‍රයෝජනයි වැඩි මළුව හරි හැදෙනවනේ. එහම ප්‍රයෝජනවත් තමන්ටත් යම් කිසි පාඩමක් ඉගෙන ගන්න හොඳ දනුවන් තිබිලා තියෙනවා. අද මේ අපරදිග මනෝවිද්‍යාවේ තියෙන යම් යම් අඩුපාඩු නිසා තමයි ඉතින් ඒ නිසා දඬුවම් දීම එහෙම පෞසිද්ධ වෙන්නේ නැහැ. නමුත් තරහවත් පිළිමහන්න දඬුවම් දුන්නොත් පුද්දලයා වැරද්ද කරලා තියෙන්නේ. නමුත් තමන්ගේ පරණ තරහ පිළිමහ ගන්න දඬුවම් දුන්නොත් එතන පෞසිද්ධ වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා අපි ඒක වෙනස තේරුම් ගන්න ඕනේ. කරුණා භාවනාව වඩන අයුරු පැහැදිලි කර දෙන්න. කරුණා භාවනාව කියලා ඒක ප්‍රායෝගිකව කරන දෙයක්. මෙතන ඇවිදින්න බැරි කෙනෙක් ඉන්නවා නම් වතුර තියෙන තැන දන්නේ නැත්තම් අපට තේරෙනොත් ඒ කෙනාට වතුර පිපාසය ඉන්නවා බව ඉරෙන් වගේ තේරිලා වතුර වීදුරුවක් ගෙනලා දෙනොත් එතන සැබෑ කරුණාව තියෙනවා. ඒක භාවනාවක් වශයෙන් මේව කරගන්න නම් කරුණාව අවශ්‍ය වෙන විලාවල් ගැන හිතලා ඒ විලාවට කළ යුතු දේවල් අවබෝධ කරගෙන තියෙනවා නම් අන්න ඒ තමයි එතන තමයි භාවනාව. මෙතන පාර පයින්න බැරි කෙනෙක් ඉන්නවා නම් මොකද වාහන වේගින් යනවා ඉක්මනින් පාර පයින්න ඕන නම් අර ඇවිදින්න බැරි කෙනා අතින් අල්ලගෙන එහා පැත්තට ගිහිල්ලා අන්න එතන කරුණාව තියෙනවා. මේ ළඟදී මේ දානමී ඊපරිද දිනාපු දානකදී මං කිව්වා හාමුදුරන්ට දාන දෙනකොට කරුණාව තියෙන්න ඕනේ. අනේ මේ හාමුදුරු ලෙඩ වෙන්න ලෙඩ කරන්න බෑ කියලා ಗುಣ කෑමක් ගෙනලා දෙන්න ඕනේ. ඒතර කරුණාව තියෙනවා සැබෑවට. හැබැයි ඉතින් හාමුදුරුවොත් මිනිස්සෙක් හාමුදුරුවොත් රහත කන්ද කැමති කියලා මොනවා හරි රහත හරි විදියට රහත ගෙනලා පිළිගන්නොත් එතනත් හොඳ කරුණාවක් තියෙනවා. හාමුදුරුවොත් මිනිස්සෙක් නේද හාමුදුරුවට හටකන්ද කැමති නේද කියලා හරියට තීරුම් අරගෙන හාමුදුරුවන්ට ඊදී හරි විදියට පිළිවිද කරලා හරි විදියට ගිනලා දුනොත් එතනත් කරුණාව තියෙනවා. ඉතින් එදිනදා ජීවිතයේදී කරුණාව සමහර විට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. බස් එකේ යනකොට Taman දන්නේ නැති වුණත් සද්දහයක් වගේ බස් ටිකට් එකට අඩු වුණොත් ඒ විලාට සද්දහයක් දීලා තමයි කරුණාව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක ලංග මාරු සල්ලි නෑ. සමහර විට මාරු සල්ලි අඩු වෙලා 7-10ක් නම් Taman ඒ වෙලාවට කවුද කියලා අඳුරන්නේත් නැතුව Taman ඒ සද්දාහය දීලා අර කෙනාට බඩු ටික ගන්න උපකාරී කරොත් නැත්නම් ඒ කෙනාට ආයෙ තව සල්ලි මාරු කරන්න යන්න වෙනවා. ඒකින් අරු අමයා කරදේ කියලා ඒ විදිහට කරුණාව මෛත්‍රිය දිනා කරන්න පුළුවන්. නමුත් Tamanට තියෙන ප්‍රයෝජනීය මත කරුණාව මෛත්‍රිය පහළ වෙනවා. මොකද Tamanට මොනවා හරි දින කෙනෙකුට කරුණාව මෛත්‍රිය පහළ වෙනකොට ටිකක් බලන්න ඕන ඒක වංචනික ධර්මයක්ද කියලා. මට මේ දිවල් දින කෙනා නෙයිද කියලා එහෙම කරුණාව පාවිච්චි කරොත් ඒක සැබෑ කරුණාවක් නෑ. කිසි දෙයක් බලාපොරොත්තු නැතුව මේ විලාවේ අවශ්‍යතාවය හරියට තීරුම් අරගෙන මේ පුද්දලයට නිස්සරණ අධ්‍යාසයෙන් ඒ සතදාය තමන් ඇත්තටම අතහැරලා දුන්නොත් එතන කරුණාව සැබෑ වීම තියෙනවා. ඒ නිසා සතර බ්‍රහ්ම විහරණයෙන් අපි දිනදා ජීවිතයේදී ආපම පන්සලක වුණත් සමහර වෙලාවට අඳුරන්නේ නැති කෙනෙක් ආවොත් අපට ඕනතරම් අවස්ථා තියෙනවා කරුණාව පාවිච්චි කරන්න. ඒක භාවනාවක් වශයෙන් සිතට පුරුදු කිරීමක් කරන්න පුළුවන්. දැන් සියලු සත්‍යෝ නිදික්කත්වා නිරෝගී වෙත්වා සූපත්ත්වා කියලා සිතට පුහුණුවක් දුන්නොත් ඕන කෙනෙක් දැක්කාම එතනදී මෛත්‍රිය ඇති වෙනවා. ඒ වගේ අපි කරුණාව ගැන භාවනා කරනවා කියන්නේ එරමිනිය ගුතාගෙන නෙවෙයි, කරුණාව කළ යුතු අවස්ථාවන් හරියට තේරුම් කරුණාව ක්‍රියාත්මක කළ යුතු අවස්ථාවන් තේරුම් අරගෙන සමට ප්‍රඥාව කටයුතු කරන්න ඕන. දැන් පාරේ සීන් නැති වෙලා ඉන්න කෙනෙකුට අපි විදකම් කරන්න යන්න බෑ. ඒ වෙලාවට පොලිසියට දැනුම් දෙන්න ඕන මෙහෙම කෙනෙක් වැටිලා ඉන්නවා, නැත්නම් ඉමර්ජන්සි කතා කරලා කියන්න මෙහෙම පාරේ කෙනෙක් වැටිලා ඉන්නවා. ඒ විදිහට අපි ප්‍රඥාව පාවිච්චි කරන නිසා අපට අපි නීති අතර ගන්න නැතුව එතනදී ප්‍රඥාව පාවිච්චි කරලා අපි කරුණාව පාවිච්චි කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ප්‍රඥාවෙන් පාලනය වෙන කරුණාවක් ඇති කරගන්න භාවනා කරලා දිනු වෙලා හිටුණ. ඒකයි මේ ප්‍රශ්නේ කියන්නේ. මේ ප්‍රශ්න ඔස්සේ තව මොනවද අහන්න තියෙනව නම් අහන්න පුළුවන්.
ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහන්න පුළුවන්.
Nibbana is an Nibbana is a personal experience.
But I won't tell you what I explained.
Okay. No.
I told you Nibbana is not heaven.
No, it's not something physical.
Yes,
Nibbana is a personal experience. You can't put it into words anyway. It is impossible.
What I told you was that Nibbana does not exist. It is only an attainment in one
form. Maybe we might have understood it. Yes. I don't know. But it can be explained through a simile. If the sun or the moon is clouded, it is either gloomy or dark. Because it is clouded. When the clouds are removed, the night is a really moonlit night. And it's illuminated all over, even the during the daytime, if it is gloomy, when the clouds go away, it brightens up. It throws light all over. So there are clouds in the mind, greed, hatred and delusion. When they are completely removed from your mind or heart, the mind is enlightened. That is enlightenment as far as I am able to explain.
That you have beauty of mind.
Purity. All these things are there. If you remove the clouds, the brightness will, they are already natural. So it's a self-experience and it's not something intellectual. It's an experiential knowledge. Yeah, so all these are verbalization. We have verbalizations for these things. But it is really a personal experience. Yeah, I can't fully put my experiences into words, because the words are limited. Maybe it can be a kind of helping hand to understand what it is, what it really is.
If you call it the end of desire,
you can say anything. Nibbana is Nibbana, whatever, like the Shakespeare's words, what's in a rose. So there is a poem like that, smells as sweet. What's in a, what we call a rose. So like that. So if you want to go home, the first thing is you should get up and go there and put your shoes, then walk down the step. That's how you go to Nibbana. Rather than pondering, oh, I am going home, you should do what is, what needs to be done. You should get up from this seat first and make sure you don't leave anything behind. Make sure you pick up everything and nothing is left behind. That's how you go. You have to explain these things. Gamarala Diviroki Giya, he was thinking of going to the heaven, but he never ever got prepared for that. Her name.
Nibbana also is end of rebirth, you know, like no, there's no any birth.
Yes, whatever you explain, it's a personal, it's a personal, very personal experience. So it's a DIY, do it yourself. DIY, there are shops, DIY, do it yourself.